Honorable Angajan Ramanathan, you have 20 minutes.
Thank you. Honorable Presiding Member, I thank you for having allocated time for me to speak on the budget 2018. The country's budgets are an outcome of a country's value and aspirations, including action plans to transform vision into reality. People of this country have great expectations and confidence on the future of this nation. The budget aims to create a new economic and social under the order for the betterment of the country. The end of the war in May 2009 has given a valuable opportunity to respect and honor diversity by winning the hearts and of all the people of the diverse country. The National Budget 2018, under the theme of a blue-green budget, is to build our economy on environmentally sustainable development strategy. The need of the hour is an economic, social, and environmental transformation, ensuring a better tomorrow for all Sri Lankans. I thank the Finance Minister for giving due consideration for post-war ethnic reconciliation by resolving issues of people to give them new livelihoods. It is a very good budget that touches upon youth and their training. This is an investment in the country's future. The country's first budget to address key issues of this sector by allocating funds for a variety of socially relevant projects in the Northern Province. I strongly believe the national government under the united leadership of His Excellency the President Maithripala Sirisena and Honorable Prime Minister Ranil Wickremesinghe will continue to serve the nation with a commitment to create a better tomorrow for all Sri Lankans. This national government has focused a lot on mending long broken relationships and genuinely trying to create a new nation where everyone is included. The Ministry of National Integration and Reconciliation, headed by His Excellency the President Maithripala Sirisena, plays a key role in this endeavor. Addressing a lot of things that were long never addressed, this ministry's scope is very wide. I believe because reconciliation doesn't just happen by addressing issues, but implementing them, which includes building infrastructure that were long neglected, building livelihoods, bridging the gaps, and bringing all of them back into one Sri Lankan society where everyone gets the same standard of living. I think we found a good way to analyze the problem by using a theory and make people see the population in the north can be broadly divided based on Maslow's hierarchy and then start solving them based on the priority. In my opinion, true reconciliation must be based on the gap between today, the ground reality, and the needs and wants. You find out the gap and then start reconciling them. The gap is not just the language, but many others. We are proposing a theory to understand the needs and wants and then prioritize them and start solving. One of the key factors that I want to highlight today and bring to our attention is the urgency of reconciliation. The war ended in May 2009 and it has been 8 years since then. During the period of 8 years, both these governments and the previous government have done significant amounts of work to restore normalcy. Without mentioning the long list of deliveries, I would like to mention the fully constructed A9 road and the resumption of Yal Devi to connect the north and the south to acknowledge. I believe that those two projects are alone sufficient to highlight the significant achievements, which I want to thank and congratulate on behalf of the people of North. And I'm proud to be the representative of the people who are benefiting from them, and also to be a part of both the governments. The point that I want to emphasize here is that these achievements illustrate that there had been and there is a genuine commitment in the government to resolve reconciliation and move forward. I take this message back to my electorate, and I make it a point to make the people of North understand this, because most of the messages they receive from various other political sources do not want to highlight the positive side of what has been done. As a member of parliament who is trying to bridge the communication gap, I decided to make this opportunity to relay you the thoughts and sentiments of the people of Jaffna. My intention here is to bring you all up to speed on the ground realities. However, I want to emphasize a key fact here. Let's not process these issues only based on facts and figures of the amounts invested on infrastructure, but also based on humans' emotions and behaviors. Let me start by bringing in a simple theory, which is something that I often use to understand the people and their requests, which I believe are specifically tied to their needs and wants. I have found this theory to be very useful to identify the root cause and to formulate solution. The idea of hierarchy of personal need comes from Abraham's Maslow's theory of human motivation, which, as I understand, states that the people's aim to meet the basic needs and then seek to meet successively higher needs in the form of a pyramid. The part of Maslow's model that's useful in today's speech is to build my argument based on the idea that when the more basic needs are not satisfied, people simply become dissatisfied. I believe that such dissatisfaction can come out in a society in various shapes and forms. Higher the need, bigger the problem. In cases of North, I believe the danger is high due to the lack of alternative source in the eye of most of the people in the North. It is a fact. I also believe that due to the lack of understanding of the dynamics, our mainstream political parties have not been able to make inroads. We have solved a lot of problems, but there are more to solve. We need to understand them based on the true needs and wants of the people and solve them. But we need to know the problem that we need to prioritize them and where to start. Prolonged periods of dissatisfaction in a large group of people can create a perfect breeding ground for opportunists and extremism to take advantage of the situation. I believe that it is the nature of humans to always find someone else or something to blame for their problems and misfortunes. They may or may not be correct, but I would like to propose that matters of the heart are beyond logical thinking. As representatives of the people, we need to process the problems by analyzing millions of variables. In this instance, the people that I'm specifically referring are the people of the North, and I think it is correct for me to say that we still have a large group of people who are dissatisfied due to unmet needs and wants. Them being a group of minority, it is quite possible for them to feel that they being a minority is the reason for some of the problems. On certain issues, they may be right. On certain issues, they may be wrong. But I would like to propose that as members of parliament, our focus should be identifying the genuine needs and wants of the people and delivering the solutions. It is our duty to close all avenues for opportunists who are trying to take advantage of these innocent people. You may wonder the connection between my proposition to the debate. The connection that I want to hear is the gap between the ground reality today and the needs and wants of the people. We need to reconcile the difference. The reconciliation process must identify the elements and issues. Moving back, the theory that we are using identifies psychological needs of the people to the most important, and they should be met first. Psychological needs includes air to breathe, water to drink, food to consume. They are basic needs. Let me connect this to my point. In the eye of the affected people, it's been 8 years, but the government has still not solved the water problem in Jaffna district, especially in the island areas. This is a basic need, and it needs an urgent solution. Normalcy has returned to the livelihood of the people in Jaffna, but one of the major obstacles that they face is the inability to obtain a clean water. Jaffna people depend solely on well water to fulfill their drinking water needs. The tests in these wells show a high level of nitroxide. Coastal areas in the Jaffna Peninsula are mostly affected areas due to this crisis. However, a program was developed by the Ministry of National Integration and Reconciliation and the Indian government on the rainwater harvesting and was implemented and proven successful. But, however, we need a permanent solution regarding the water crisis. I want to talk a little bit about the problem of food as well, which is directly linking to the unemployment per capita income of the North, comparing that of the rest of the country, average household income, and the problem of having large groups of unemployed youth. Reconciliation is also about rebuilding economies. I believe disparity in income levels and opportunities were also a reason for our civil war. If we are to learn a lesson from the past, reviving the economies of North and East on par with other provinces is of immediate importance. On the other hand, the needs for employees in many economic subsectors are on the increase, but the employment index is very low. More than 50% of the northern economy relies on fishing and agriculture sectors to generate income. The investment in the sectors can create jobs for graduates. The increase of allocation to these sectors is a vital aspect in this juncture, I believe. The opportunities for livelihood for disabled persons and rehabilitated youth have been lacking after the North. I believe a government-driven program should be initiated for them. This will heal men and integrate them into the society. Again, I would like to reiterate, this would reduce the threat on national security and reduce defense spendings. These industries and factories, which were active before war and were the main income generators to these families, this government has started the Elephant Pass Sultan successfully. The Sultan is running profitably while providing employment to the local community, but still the KK cement factory and the Paranthan chemicals are still to be revived. And there were a lot of cottage industries in the north, which still need a lot of focus. An example, a shoemaking small industry in the Vadari area of Vadamarachi, once supplying shoes to all over Sri Lanka, including DSI, but sinking now due to lack of support. These small industries in the northern province has to be revived with working capital and equity to introduce production and to connect with the markets through existing government-sponsored credit schemes. The government could provide grants and the introduction to low-interest loan schemes to facilitate them to move out of these debt traps. The farmers of the north are really going through a lot right now. The droughts and the floods continuously affecting their livelihood. When the president came to Jaffna, they asked for two things. One is a potato subsidy, and the other is to waive off their agricultural loans due to continuous natural disasters of their crops. Issues encountered by the farmers engaged in potato cultivation in the north was brought to the notice of His Excellency President Maithripala Sirisena, and this was solved immediately with the subsidy. They are satisfied with the intervention. The farmers who cultivate onion do not get expected income for the crops because onions are imported in mass scale during the harvesting season in Jaffna. This is also one of the main crops that farmers in the north cultivate, but their ultimate turnover impacts and incurs the loss. Tobacco cultivation is an example. It's carried out in the islands of northern province as a main crop. The cultivation is said to be discontinued in the near future due to danger of human health. Island area is a dry zone, and the other crops like chilies, onions will not grow. The farmers would be rendered empty-handed once the tobacco cultivation is discontinued. And the farmers may be considered a payment, some alternative crop, a cash crop. The statistics indicate that 9,956 farmers in 740 hectares are engaged in tobacco cultivation in the north. So hence a need for an alternative cash crop is necessary. Once a person's psychological needs are relatively satisfied, their safety takes precedence and dominate behavior. Therefore, I want to connect the basic needs of shelter with the problem of resettlement and the lands which are occupied. While making this point, I would like to reiterate that I'm trying to bridge the communication gap and tabling you the issues of the people, see how we can solve them. Finding safe shelter, which is a basic need for everyone, including you and I. The 30-year war resulted in internally displaced families. I myself, being an internal IDP, I understand the pain. And the private lands owned by the people have been occupied by the armed forces. There was a progress made in releasing the lands to the original document occupants, but some families are still living either in welfare centers with their friends, rented homes, relatives. the largest areas of lands occupied by the forces in Tellipalle and Kopai divisions. Highly populated areas like Palali and Vasavlan are still inside the high security zone. President Maithripala Sirisena has directed to release the land to the owners. Lands in Tellipalle and Kopai DS division have been released in the resettlement process in parts. Present government will enable the resettlement of the displaced families and provide livelihood opportunities through agriculture activities and in the Jaffna district. The release of the lands to some displaced families to resettle them in the original place of residence is really a milestone in the war-affected northern province. But still, 5,127 acres of household lands have to be released to the landowners. 750 families are still living in welfare centres to be resettled. The resettled families have to be also be provided an allowance by the Ministry of Resettlement and temporary shelter. The delay in releasing this high security land to the owners were brought to the notice of Honorable Prime Minister Ranil Wickremesinghe, and the Prime Minister has assured the process of releasing lands and will be expedited in a bid to facilitate resettlement. I believe this is also one of the main priorities of the reconciliation process. Immediately after solving the psychological needs, the next need is the safety need. People are still recovering from a 30-year war, that long period. In the absence of physical safety, they have a real need to feel safe in their homes and economic freedom. There have been a demand for a home for these resettled people, so that they don't feel totally hopeless. The 2018 budget has taken a view on addressing people's real issues and aims to promoting entrepreneurship among the youth and attracting tourists. There are many interesting proposals for less privileged people sections and how with housing and livelihood. Post-war reconstruction of houses and other damaged or destroyed resources have been costly for the war victims, and many had to go into deep debt. The proper housing facilities to the north is our concern to implement. Thanks to the Reconciliation and National Integration Ministry, there is a new proposal to build 50,000 houses in the north and east. We believe that should solve our housing needs. The National Integration Ministry and the Reconciliation Ministry has been allocated a sum of 2.7 billion for the year 2018, whilst compared to 1.8 billion in 2017. We appreciate the many programs that directly benefit the war affected have been included, particularly for differently abled women and ex-combatants. The Office of the Missing Person has been allocated a fair amount of money that will start functioning in January. It is a positive idea in the budget to have identified specific work programs on the ex-cadres and reconciliation. The rehabilitated LTT youths have sufficient livelihood option to extend their business. Ex-cadre of the militant groups are the most disadvantaged group in the north. This budget has allocated to give formal education to rehabilitated ex-cadres who have adequate skills. The subsidy have to be given to encourage private enterprises to employ some former combatants.
Honorable Member, you have another 2 minutes only.
Yeah. And help them get back to the society. The expectation of the people of our country for several decades to see a Sri Lanka that is free of terrorism have been realized following the end of war in 2009. I must thank you for the budget has allocated funds to address the emotionally and high political issues of missing persons. Although some investigations have been initiated in relation to the disappearances 10 years ago, only a few of the suspects have actually been convicted. There are allegations of killing of some of the surrendered. It should be looked into carefully, and I think the unity government is apt to do it. The Presidential Commission on Missing Persons to probe into disappearances, abductions, and arbitrary arrests occurred during the war revived thousands of complaints against security forces, the LTC and the armed groups, unidentified parties. But whichever, there is no progress, there is no results. I believe reconciliation is about all parties forgetting and forgiving. The issue of political prisoners still inside without solution. These cases cannot be considered as coming under the purview of Attorney General's Department alone, since it is up to the certain political dimension. These circumstances make us address this issue politically too.
Honourable,
please give me 2 minutes.
What we can do is, yes, we are running out of time. If you can, if it is in the written form, you can answer.
I'm going to summarize. Just give me okay. 1 minute. I'm going to summarize. So, a policy decision is required to address these issues of political prisoners. However, to summarize, reconciliation and national unity is a must to achieve our vision and become a developed country. The government has to continue the efforts to bring the people, all communities, and our country together. We will strengthen the reconciliation-focused livelihood development, economic empowerment, and social infrastructure development. While focusing on the core mandate, I strongly believe that this ministry must take the lead role in solving all the identified issues by coordinating between other ministries. We are all fortunate to have His Excellency the President as the minister, as the leader of the national government. He is ideally placed to lead and direct us. I would like to end my speech by thanking the subject minister, His Excellency the President Maithripala Sirisena, the Minister of Resettlement, Honorable Swaminathan, the Minister of National Dialogues, Minister Mano Ganeshan, for the achievement, and the Ministry Secretary of National Integration, Mr. Simanjana Sodhi, for making genuine efforts to bring about this reconciliation. Thank you very much.
Garu Sujit Sanjay Perera Mathuma, Butumata Vinadi Hayakwen Karatibe.
Murasuran Rude Karasabatamani, Itamat Vedagat Tamatian Sigar Navak, Yuata again in the Karasa Bavastavidi, Esan Vanda Kitu Imtavasta Sarasadi in Piribadu, Butumata Magis Tuti, Palamkotama, Pirinamano. එවගේම මම නියෝජනය කරන කෑගල් දිස්ත්‍රික්කයත් එවගේම සමස්ත වතුකම් කර ජනතාවගෙන විශේෂයෙන්ම වැදගත්කමක් තියෙන කඳුරට නවගම්මාන හා යටතල පහසුකම් අමාත්‍යාංශය සම්බන්ධව මේ අවස්ථාවේදී කාල වේලාව හැටියට අදහස් කීපයක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. අත වශයෙන්ම ගරු සභාපතිතුමනි මේ වසර 3 ඇතුළතදී කඳුරට නවගම්මාන අමාත්‍යාංශය ලබා තියෙන ප්‍රගතිය සම්බන්ධව අත වශයෙන් අපි සතුටටපත් වෙනවා. මොකද අපිට මතකයි ගරු ජනාධිපතිතුමත් ඒ වගේ මගමැතිතුමාගෙත් වැඩපිළිවෙලක් ඒ වගේ මෙතුමාගේ පොරොන්දුවක් තිබුණා විශේෂයෙන් වතුකම් කර ජනතාව වෙනුවෙන් නිවාස ලබා දෙන්නටත් ඒ අයගේ දැවෙන ප්‍රශ්න වෙලා තිබුණ ඉඩම් සම්බන්ධව වැඩ කටයුතු කරන්නත් ඒ ජනතාවට ඒ ප්‍රශ්න විසඳලා දෙනවයි කියලා අපි ඒ අවස්ථාවේ පොරොන්දුවක් දුන්නා. අද අත වශයෙන්ම ගරු ඇමතුමත් ඒ වගේ මාත්‍යංශයත් ඉතාමත් කාර්යක්ෂම මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා තියෙනවා කියන එක අපි සතුටින් මතක් කරන්න ඕනේ. මේ වෙනකොට මම හිතන්නේ මේ පුරා අවුරුදු දෙක කාල සීමාව තුළදී නිවාස 2000ක 3000ක ප්‍රමාණයක් වැඩ ආරම්භ කරලා වතුකර ජනතාවට ලබා දෙන්නත් කටයුතු සිදුවමින් පවතිනවා. ඊට අමතරව මම හිතන්නේ පසුගිය කාලේ අපි දැක්ක මාධ්‍ය මගින් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේත් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේත් මේ නිවාස ලබා දීම එහෙම නැත්නම් ඉඩම් ලබා දීමේ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු ඇමතුමාටත් ඒ වගේම අමාත්‍යංශයටත්. මොකද 2016 අතරේ කෑගල් දිස්ත්‍රික්කයේ නායකී අවස්ථාවේදී අපි දන්නවා අපේ ජනතාව විශේෂයෙන් වැවිලි කරේ සම්බන්ධලා ඉන්න වතුකම් කර ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න අවස්ථාවේදී අපේ ගරු ඇමතුමා පෞද්ගලිකව පැමිණලා විශේෂයෙන් කළුපාන වත්ත වගේ වත්තේ මාතර ගෙවල් ගණනාවක් නායකියා ඒ ගම්මානයක් හදන්න ගෙවල් 100ක් වගේ ප්‍රමාණයක් ලබා දෙන්න එතුමා කටයුතු කරුවා කියන එකත් මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මෙතෙන්දි තවත් යෝජනාවක් මම කරන්න කැමතියි ගරු ඇමතුමනි. අපි දන්නා පසුගිය අවුරුදු ගණනාව තිස්සේම මේ වතුකම් කර ජනතාවට පර්චස් 7 ගානේ ඉඩම් කොටස් ලබා දෙන්න කටයුතු කෙරුවා. මං හිතන්නේ ගෙවල් 3000කට විතර වගේ ප්‍රමාණය ලබා දීලා තියෙනවා. නමුත් මං හිතන හැටියට මේ ඔප්පු ලබා දීමේදී ඒ ඉඩම් වල නිශ්චිත ප්‍රමාණයක්. එහෙම නැත්නම් පර්චස් 7ක ප්‍රමාණයක් නැති නිසා සමහර අවස්ථාවලදී ඒ ඇට ඉඩම් ඔප්පු ලබා දීමේ යම් කිසි ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒසම මම ඉල්ලා හිටල කැමතියි ගරු ඉඩම් ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා මේ ඇයට දීලා තියෙන ප්‍රමාණය ඒ කියන්නේ පර්චස් 7 සීමාවටම යන්නේ නැතුව පර්චස් 5 හරි කමක් නැහැ 6 හරි කමක් නැහැ ඒ තියෙන ප්‍රමාණයටම සදලා ඔප්පුව ලබා දුන්නොත් මම හිතන්නේ මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙනවයි කියලත් මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඉතින් මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ සහජීවන කාට සම්බන්ධ ඉන්න අපේ ගරු මනු ගණේෂන් මැතිතුමා ගැනත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. මොකද අපිට මතකයි අපි රජයේ පීඩ කරන අවස්ථාවේදී විශේෂයෙන් මේ රටේ ජාතීන් අතර සහජීවනය ඇති කරන්න ඕන කියන එකේ ලොකු මතයක් තිබුණා. ඒ නිසා තමයි මම හිතන්නේ එතුමාට ජාතික සංවාද සහජීවන අමාත්‍යාංශයක් බාර දීලා වෙනම ඇමතිවරයෙක් පත් කරලා ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අද අත් වශයෙන් මේ රටේ තියෙන තත්ත්වය හැටියට බලනකොට මේ සහජීවනයේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. එදා තිබුණු තත්ත්ව විතරක් නෙමෙයි අද අත් වශයෙන් ජාතීන් අතර හොඳ සුහදතාවයක් වර්ධනය කරන්න දෙපැත්තෙම විශේෂයෙන්ම රජයේ පැත්තෙත් ඒ වගේම ජනතාව පැත්තෙත් අමාත්‍යාංශ පැත්තෙත් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් මම අත් වශයෙන්ම සතුටටපත් වෙන ගරු මන්ත්‍රීතුමනි අමාත්‍යතුමත් එක්ක මේ සහජීවන ඒ වගේ මෙතුමාගේ තිබුණ වැඩපිළිවෙලක් සහජීවන සමිති පිහිටවන්න. ඒ කියන්නේ සියලුම ජාතීන් එකතු කරලා ගම්මාන වලට ගිහිල්ලා ඒ වගේ ජාතීන් එකට එකතු වෙලා ඉන්න ප්‍රදේශවල සහජීවන සමිති පිහිටවන්න කටයුතු කෙරුවා. ඒක අත වශයෙන්ම කෑගල් දිස්ත්‍රික්කයේ මුලින්ම කෙරුවේ මම නියෝජනය කරන යටිඅතුරු මැතිවරණ කොට්ටාසය කියන එකත් මේ අවස්ථාවේදී මම සතුටින් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම භාෂා සමිති පිහිටවලා ඒ වැඩ කටයුතු කරලා අපේ විශේෂයෙන්ම දෙමළ සිංහල ජනතාවට තම තමන්ගේ භාෂාව වෙනුවට අනිකුත් සිංහල භාෂාව ඉගෙන ගන්නටත් ඒ වගේම දෙමළ අයට සිංහල භාෂාව ඉගෙන ගන්නටත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඉතිපාමතරව කතා කෙරුවොත් අනික් වැදගත් අමාත්‍යංශය තමයි බන්ධනාගාර හා හින්දු කටයුතු පිළිබඳ ගරු අමාත්‍යංශය. ඒ අමාත්‍යංශය ගැන කතා කරුවොත් පොදුවේ ගත්තොත් එහෙම ගරු සභාපතිතුමනි හැමෝම කතා කරේ මේ බන්ධනාගාරවල තියෙන අඩුපාඩුකම්. ඒ වගේම බන්ධනාගාරවල තියෙන දුෂ්කරතාවයන් සම්බන්ධව තමයි හැම කෙනාම මේ මෙතනදී කතා කරේ අපිට අහන්න දෙන්නේ. ඉතින් මමත් පිළිගන්න විකෝත අපේ ප්‍රදේශයේ නියෝජනය කරනවා නම් අපිට කුරුවිට බන්ධනාගාරය. මේ ළඟදී මමත් පෞද්ගලික ඒ ප්‍රදේශයට ගියා. ඒ අවස්ථාවේ තිබුණේ ඉතින් සුඟක් අවදා නිලධාරීන් කිව්වේ හිරකරුවන්ට තියෙන ප්‍රශ්න. මොකද අපි දන්නවා මේ බන්ධනාගාරයේ තියෙන හිරකරු 450කට හදලා. නමුත් ඊට වඩා දෙගුණයක් අද හිරකරුවෝ එතන ඉන්නවා. ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍යතාවයක් ඇති කරන අති අත්‍යවශ්‍ය බවට තියෙන බන්ධනාගාර වැඩි කිරීම නෙමෙයි. අපි රටේ ඇති කරන්න ඕනේ මතයක් ඇති වෙනවා රටේ ඇති කරන්න ඕනේ සාමකාමී තත්ත්වයක් ඇති කරලා මේ බන්ධනාගාර අඩු කරන්න. ඉතින් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා බන්ධනාගාරවල තත්ත්වය අද බන්ධනාගාර වැඩි කරන්න පවතින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනික් කාරණාව තමයි විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ඉන්න සේවකීන්ට විශේෂයෙන්ම ජේලරුන්ට ගාඩ් පහත්තුරුන්ට ඒ කුරුවිට වගේ ප්‍රදේශයක ඉඳලා එන්න තියෙන දුෂ්කරතාවය. මොකද කුරුවිට මම හිතන ප්‍රධාන මාර්ගයට එන්න කරු මන්ත්‍රීතුමනි කිලෝමීටර් 3ක විතර ප්‍රමාණයක් යනවා. එයාට යම්කිසි ප්‍රධාන පහසුකම් සපයන්නත් කියලා ඒ අදාළ නිලධාරීන් ඉල්ලීමක් කරලා තියෙනවා. මම දන්නා මයි කාලේ අවසානයි කියලා වගේ ඔබතුමා බලන්නේ. ඒ නිසා මේ අවස්ථාන ගුලව ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලා සිටිමින් ඊට අමතරව විශේෂයෙන්ම හින්දු කටයුතු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපේ ඒ කටයුතු කරන අතරතුරේම බන්ධනාගාර කටයුතු කරන අතරතුරේම විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල කෝවිල් නගා හිටවන්න පසුගිය වසරේ විශාල මුදලක් ලබා දුන්නා. ඒ සම්බන්ධව ගරු අමාත්‍යංශයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩ කටයුතු විශේෂයෙන් වතු යටතල පහසුකම් කඳුරට නවගම්මාන ඒ වගේම අපේ ජාතික සංවාද සහජීවන අමාත්‍යංශයේ මේ ඒ වගේම හින්දු කටයුතු අමාත්‍යංශයේ මේ සියලුම ඇමතිවරුන්ට මේ ලබන වසරේදී මේ රටේ ජනතාව වෙනුවෙන් තවත් සේවාවක් කරන්න මේ වගේ සේවාව ඉදිරියට ගෙනියන්න සියලුම දෙනාටම නිලධාරීන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප
අවසන්යි. ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු රංජිත් සොයිසමතුමා ඔබතුමාට විනාඩි 20ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දවසේ ජාතික සංවාද පිළිබඳ අමාත්‍යංශයත් කඳුරට නවගම්මාන පිළිබඳ අමාත්‍යංශයත් බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යංශයත් පිළිබඳව සාකච්ඡා කර මේ වැය ශීර්ෂයට අපි සහභාගි වෙන්නේ විශේෂයෙන්ම වතුකරේ මහජනීවිතෙක් හැටියට නුවරඑළිය නුවර වගේ දිස්ත්‍රික්කවල වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන රක්වාන මැතිවරණ කොට්ටාසයේ සම්පූර්ණම බහු වාර්ගික බහු ආගමික ජන සංවිතියක් සහිත මැතිවරණ කොට්ටාසයක්. ඒ වගේම මේ පළාත්වල ඉතා විශාල ප්‍රමාණයක් වතුකරේ ද්‍රවිඩි ජනතාව ජීවත් වෙන ප්‍රදේශය. එතන මේ ප්‍රදේශවල ජනතාව පිළිබඳව ඒ ජනතාවගේ නියෝජිතෙක් හැටියට මේ මැති සභේදී මම විශ්වාස කරනවා මම ඔවුන්ගේ ජීවන ක්‍රමය ජීවන තත්ත්වයේ පිළිබඳව යම් ආකාරයක හෙළිදරව් කිරීමක් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම වතුකරේ ජනතාව බාරව සිටින කඳුරට නවගම්මාන අමාත්‍යංශව අපේ දිගම්බර ඇමතුමා සභාවේ ඉන්නවා. අපේ හිතවත් මනෝ ගණේෂන් ඇමතුමා සභාවේ රැඳී ඉන්නවා. නියෝජ්‍ය ඇමතුමත් ඉන්නවා. මේ අය ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතෙන්නට ඇත්තනවා අපි මේ ඇමතුමන්ලගේ ඒ කාර්යභාරයේ පිළිබඳව ටිකක් ප්‍රශංසාත්මකව කතා කරනවා. මොකද එතුමන්ලා බොහෝ උත්සාහ ගන්නවා ජාතිවාදයකින් තොරව ජාතින් හැටිය වෙනස් නොකර තමන්ගේ අමාත්‍යංශ රාජකාරී කටයුතු කරන්න යන උත්සාහ කරන බව එතුමන්ලත් සමඟ සංවාදී යෙදෙන වෙලාවට අපිට බොහෝ වෙලාවට පෙනියන කරුණක්. ඒ වගේම මම විශේෂයෙන්ම දිගම්බරණ ඇමතුමාගේ ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. මම ජීවත් වෙන ඒ රක්වාන මැතිවරණ කොට්ටාසේ දෙමළ ජාතික ඡන්දදායකින් පමණක් 25000ක් ජීවත් වෙනවා මේ මැතිවරණ කොට්ටාසේ සම්පූර්ණ වතුකරේ ආසනයක්. ඒතර ගරු ඇමතුමනි මේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ගත්තාම සෞඛ්‍ය අධ්‍යාපනය නිවාස අනිකුත් යටිතල පහසුකම් ඒ තත්ත්වේ දිහා ගත්තම මොනතරම් ආණ්ඩු රටේ පත් වෙලා තිබුණත් ඒ වගේම ඒ සඳහා විශේෂ භාර ඇමතිරුන් අමාත්‍යාංශ හදලා තිබුණත් මෙයාගේ ජීවන තත්ත්වය ඉතාම පහළ මට්ටමක තාම තියෙන්නේ. ගමේ ඉන්න සිංහල ජනතාවගේ ජීවන මට්ටමත් වතුකරේ ද්‍රවිඩ ජනතාවගේ ජීවන මට්ටමත් ගත්තාම අහසට පොළොව වගේ විශාල වෙනසක් අපිට පේන්න තියෙනවා. මේ ජීවත් වෙන වතු නිවාස අවුරුදු 150කට වඩා පැරණි. මෙය ටකරන් සියල්ල දිරලා ගිහිල්ලා. එතන වර්ෂාව කාලයට මේ නිවාසවල සහ ගවගාල්වල කිසිම වෙනසක් නැහැ. ඒ වගේම මේ ඇයට තමන්ට කියලා වෙන් වෙච්ච කුඩා බිම් කොටසක්වත් නැහැ. ඒ වගේම මෙයාගේ සමාජීය ජීවිතය ගත්තම අඩි 25 පොඩි කාමරයක් ඇතුළත පවුල් දෙක තුනක් එකට ජීවත් වෙනවා. සමහරට තාත්තා අම්මා එක මුල්ලක ජීවත් වෙනවා. තරුණ දුව තමන්ගේ සැමියාත් එක්ක තව මුල්ලක ජීවත් වෙනවා. තරුණ පුතා තමන්ගේ බින්දත් එක තවත් මුල්ලක ජීවත් එකම කාමරියසි ජීවත් වෙන. සමහර විට මෙයා වෙන් කරගෙන තියෙන්නේ සාරි රෙද්දක් ඇදලා තමයි මේ ගෙවල් ඇතුලේ වෙන් කරගෙන. ඒතකොට මේ අයගේ ඒ ජීවන මට්ටම සමාජ පරිසරය ගත්තා ඉතාම පහළ මට්ටමක. ඉතින් මම ඉතාම කනගාටුදායක සිද්ධියක් මෙලා කියන්නේ මගේ ආසනේ තියෙන හොරමුල කියලා වත්තක්. මේ හොරමුල වත්තේ පහුගිය දවස්වල අවුරුදු 13ක දැරියක් ගැප් ගත්තා. මේක පොලිසියට ගියාට පස්සේ පොලිසිය විභාග කරලා බලනකොට මේ සම්බන්ධ අවසන් චූතිනේ තමන්ගේ පියා අතින් අවුරුදු 13 කට ද්‍රවිඩ දැරිය ගැප් ගැනීමට ලක් වෙලා. ගරු ඇමතිනේ මෙයා බොහොම හදවත කම්පා කරන සිද්ධි. හැබැයි මේ පිළිබඳව අපි බලයේ ඉන්න ආණ්ඩුවකට හෝ බලෙන් ඉවත් වෙච්ච ආණ්ඩුවකට හෝ දෝෂාරෝපණය කරලා එතනින් දේශපාලන වාසියක් හෝ නැත්නම් වෙනත් වාසියක් ගන්න හදනට වැඩිය මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළා තමුන්නාංශගේ අමාත්‍යාංශ හරහා යම් කිසි දීර්ඝකාලීන ක්‍රමවත් වැඩපිළක් සකස් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වතුකරය තුළ ඉතා තදින් තියෙනවා මත්ද්‍රව්‍ය උවදුර. මොකද බොහෝ වෙලාවට මේ වතුවල ජීවත් වෙන උදවියට අද වතුවල රැකියාව නැහැ. අම්මා තාත්තා වත්තේ රස්සා කරන සමහර තරුණ අය රැකියාවට යන්නේ නැහැ. ඊළඟට හැම වත්තකම තුන කර්ම තේ කර්මාංශාලා. මේ තේ කර්මාංශාලා අද වතුවල දළු අස්වැන්න අඩු නිසා වතු දෙක තුනක දළු ටික එක ෆැක්ටරියකට ගෙනවා. අනිත් ෆැක්ටරි දෙක තුනක් වහලා දාලා. ඒතර ෆැක්ටරි වැඩ කරූපයට ෆැක්ටරි රැකියාව නැහැ. තේ සහ රබර් නැවතෝගාවක් නොකරන නිසා ඉන්න කම්කරුවන්ට රැකියා අවස්ථා නැති වෙලා තියෙනවා. ඊළඟට මේ අයට අමතර ආදායමක් හොයාගන්න තියෙන ක්‍රමවේද නැති වෙලා ගිහලද. ඒ නිසා මේ අය පෙළඹිලා තියෙනවා අනිවාර්යයෙන්ම වෙනත් ආදායම් මාර්ගවලට යන්න. මේ ආදායම් මාර්ගවල තියෙන එකම ක්‍රමය තමයි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සහ අලෙවිය. මේවැට පෙළඹීමත් එක්ක ඊළඟ පොලිසිය පැත්තෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක මේ අත්තරනවරන ගිහිල්ලා හිරේ දානවා දඩ ගහනවා. හැබැයි මේ සමාජීය ප්‍රශ්නේ නීතිමය තත්වයක් තුළින් විස්තරක් විසඳන්න බෑ. මේකට අපි විශ්වාස කරනවා ඔබතුමන්ලාගේ අමාත්‍යාංශ රජයේ හරහා විශාල වැඩපිළිලක් සකස් විය යුතුයි. ඒක දීර්ඝකාලීන වැඩපිළිලක් වෙන්න ඕනේ. අද වෙනකොට ඇත්තටම එක අතකින් මම සතුටු වෙනවා මේ වතුකරේ ජනතාව පිළිබඳව යම් ආකාරයක අධ්‍යාපන මට්ටමේ පහසුකම් දීලාද මම සතුටු වෙනවා. මගේ මැතිවරණ කොට්ටාසේ පහුගිය දසර පහුගිය රජයේ කාලේ මහින්දෝදය විද්‍යාගාර තුනක් හම්බුණා. මහින්දෝදය විද්‍යාගාර තුනක් පසුගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ ලැබෙනකොට එයින් පළවෙනි මහින්දෝදය විද්‍යාගාරයේ ගොඩනැගේ තාක්ෂණික ගොඩනැග මම වෙන්කරේ රක්වානේ ශාන්ත ජෝන් විද්‍යාලයේ. අද ඒකේ ඒ මහින්දෝදය විද්‍යාගාරය දෙමළ දරුවොත් විද්‍යා අධ්‍යාපනය ලැබුණා. ඒ වගේම ඉතාම කනගාටුදායක කරුණක් වින්දා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වනතෙක් අවුරුදු 100ක් ඇතුළත වතුකරෙන් එකම වෛද්‍යවරයෙක්වත් බිහි වෙලා නැහැ. වතුකරෙන් එකම ඉංජිනේරුවෙක්වත් බිහි වෙලා නැහැ. ඒ වගේම අද මේ වෙනකොටත් රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාම දෙමළ දරුවන්ට දෙමළ මාධ්‍යෙන් විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන්න අධ්‍යාපනය ලබන්න තරමට එකම පාසලක්වත් නැහැ. වතුකරේ ද්‍රවිඩ දරුවන්ට වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න අවශ්‍ය කරන අවස්ථා සම්පූර්ණ අහිමි කරලා තියෙනවා. එයාට විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන්න පාසල් නැති තත්ත්වය තුළ ඊළඟට තියෙන ඊටත් වැඩි භයානක තත්ත්වය තමයි මේ ඉන්න දරුවන් සාමාන්‍ය පෙළ පාස් වෙලා විද්‍යාංශයෙන් උසස් පෙළ කරන්න උනාට පස්සේ ඒ සඳහා පහසුකම් තිබෙන ද්‍රවිඩ පාසල් බොහෝ තියෙන නුවරඑළිය වගේ පළාත්වල නුවරඑළිය ඉල්ලුම් කරනකොට නුවරඑළියේ තීන්දුවක් අරගෙන තියෙනවා
ඒ පළාත්වලට රත්නපුරවගේ ඈත පළාත්වල ඉන්න දෙමළ දරුවෝ ඒ පාසලට ඇතුළත් කරගන්න. ඒතර එක පැත්තකින් දෙමළ දරුවන් ඉගෙන ගන්න රත්නපුරේ විද්‍යා අධ්‍යාපනයේ තියෙන පාසල් නැ. අනිත් පැත්තෙන් ඒ සඳහා අවශ්‍ය ළමයින්ට නුවරඑළිය දිස්ත්‍රික් කරගන්නේ නැ. ඒක මන් දන්නේ මේ කොහොමද ආත නියමයක්ද? එතකොට මේකේ දෙමළ ජනතාව අතර උනත් නුවරඑළියේ එක නීතියක් රත්නපුරේ එක නීතියක් තුළ ඒ දරුවන්ට අවශ්‍ය කරන සාධාරණත්වයේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් මේ தත්ත්වය තුළ බරපතල අසාධාරණ සමාජමය අවමානයකට මේ ද්‍රවිඩ ජන කොට්ටාසේ පත් වෙලා තිබෙනවා. ඒ වගේම එක පැත්තකින් මම සතුටු වෙන ඇත්තනම් පසුගිය කාල පරිච්ඡේදය තුළ අපි මේ වතුකරේට විදුලිය ලබා දීම සඳහා ගමද වත්තද කියලා බලන්නේ නැතුව වතුකරේ සෑම තැනකටම රජයේ වියදම් රජයේ මුදල් අරමුදල් යොදවලා විදුලිය ලබා දීම කළා. ජල ව්‍යාපෘති විශාල වශයෙන් කරා. එය වතුකරේ ඒ ලයින් කාමරවලට යන්න තියෙන පාරවල් වලට අපි ඒවට කොන්ක්‍රීට් යොදලා පාරවල් සකස් කරලා දුන්නා. පුළුවන් ආකාරයේ යම් ආකාරයකින් නිවාසවල තත්ත්වය වැඩි දියුණු කරන කටයුතු කරා. නමුත් මේක ඒ තරම් දියුණු මට්ටමකට මේවට පෙර සකස් වෙන්නේ නැහැ. ගමේ තරම් වේගෙන් යන්නේ නැහැ. ඒ නිසා ගම සහ වත්ත අතර බරපතල ආකාරයේ පරස්පරතාවයක් නැත්තම් ලොකු සමාජ විෂමතාවයක් ඇති වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමුන්නාංශන ඇමතිකම් දරන මේ කාලවකවානුව තුළ හෝ අවධානය යොමු හැබැයි මට පේන විදිහට නම් වත්තේ ද්‍රවිඩ ජනතාව නුවරඑළිය කරන සැලකිල්ල රත්නපුරේ රක්වානේ ද්‍රවිඩ සහෝදර ජනතාව නම් කරන්නේ නැහැ කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම කනගාටු වුණත් මතක් කරනවා. නුවරඑළිය පහසුකම් අපිටත් දෙන්න.
ගරු දිගම්බර මහත්මයා
මේක මම අමාත්‍යාංශයේ කණ්ඩ ඉස්සලා එම වෙලා ඇති. නමුත් මම අමාත්‍යා බාරගත්ත පස්සේ එම තැනම ගෙවල් හදනවා පාරවල් හදනවා උතුමා ගිහලා බලන්න මේ රත්නපුර පත්තේ. මොකද මම දන්නවා ඔබතුමා කියන සමහර දේවල් ඇත්ත තියෙනවා. වතුකර ජනතාවගේ ප්‍රශ්න අද යනවේ අවුරුදු 200ක්. ඒ ප්‍රශ්න එක දවසෙන් ඉවර කරන්න බෑ. නමුත් 2005ට පස්සේ අපි වෙනස් කරලා තියෙනවා. ඒගොල්ලෝ ගෙවල් ටික අදලා පාර ටික අදලා ඒගොල්ලෝ ඔප්පුවලා දීනා. ඒ වගේ වැඩසටහන කරගෙන යනවා.
බොහොම ස්තුතියි එමතුමා. ඒ පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරලා පිළිතුරක් ලබා දීම පිළිබඳව. ඒ වගේම ගරු ඇමතුමනි පහුගිය දවස්වල රක්වාන ප්‍රදේශයේ ගංගොඩ කියලා ග්‍රාමසේ කොට්ටාසේ අතර මේ කොට්ටාස සම්පූර්ණ ද්‍රවිඩ ජනතාව ඉන්නේ. මේ ගංගොඩ කොට්ටාසේ අපි අපේ නිලධාරීන් අතර යම්කිසි සමීක්ෂණයක් කරා. සමීක්ෂණය කරාට ඒකෙන් හෙළිදරව් වුණේ ළමයි 100ක් ගන්නකොට 22ක් පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් අධ්‍යාපනය ලබන්නේ. හරියට 4:1 ආසන්න ප්‍රමාණයක් ද්‍රවිඩ දරුවන් පාසල් අධ්‍යාපනය යොමු වෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේදීත් මහා සමාජ ප්‍රශ්නයක් මේක, මහා සමාජ ව්‍යසනයක් මේක. මම මේවා කියන්නේ රජය අපහසු ලක්කන් ගරු ඇමතිතුමා අපහසු ලක් කරන්න නෙමෙයි. මේ සම්බන්ධව අපිට වේදනාවක් තියෙනවා. අපි සිංහල වුණත් අපි මුස්ලිම් වුණත් අපි දෙමළ වුණත් අපේ දරුවෝ වගේම අනිත් දරුවෝ ගැනත් බැලිය යුතුයි කියන මතයක ඉන්න මහජනියිතෙක් මම. ඒ නිසා ඒ ද්‍රවිඩ ජනතාව සමගත් මගේ තියෙන බොහොම ලොකු සම්බන්ධයක්. මට බොහොම සලකනවා ඒ ද්‍රවිඩ ජනතාව, ඒ සහෝදරවරු. ඒ නිසා මෙන්න මේ සම්බන්ධව මේ ලැබිච්ච වෙලාවේ හැඳ තියන්නේ තමුන්නාංශකයට හින්දා පුළුවන් තරම් අපේ සිංහල ගම්මානවල නැතුණක් කන වතුකරට්ටියක් වැඩිපුර දෙන ද්‍රවිඩ ජනතාවගේ තත්ත්වය ඒ තරම් පහළ මට්ටමක තියෙන්නේ. ඊළඟට මම පෞද්ගලිකව ගරු දිගම්බර නැමැතුමාගේ අවධානය යොමු කරනවා මාදම් පෙවත්තේ නොම්බර 2 කොට්ටාසේ. නොම්බර 2 නම්බර් 2 ඩිවිෂන් එකේ තියෙනවා ඉස්පිරිතාල ලැයිම කියලා කොටසක්. ඉස්පිරිතාල ලැයිම කියලා මේක විවහාරයට කියන්නේ. මේකේ පහුගිය අවුරුද්දකට ඉස්සෙල්ලා තිබිච්ච අර මහා ජලගල්මත් එක්ක නායක් ගියා. නායක් ගිහිල්ලා පවුල් 40කට වඩා වැඩි ගාණක් අවතැන් වුණා. මෙයාට ඉන්න තැනක් නැහැ. ලයින් කාමර සම්පූර්ණ වතු කම්කරු නිවාසයේ කඩලා ගියා. කඩලා ගියාට පස්සේ අපි වහම මැදිවත් වෙලා එයාට తాවකාලික නිවාස ලබා දුන්නා. ඒ తాවකාලික ලබා දීපු නිවාසවල අද අර ගහලා තියෙන ටෙන්ට් රෙදි ඔක්කොම දිරලා ඒවා හේදිලා ගිහිල්ලා ඒ අයට ඉන්න තැනක් නැති මට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ සම්බන්ධ කඩිනම ඉඩම් ලබා දීලා නිවාස ඉදිකිරීම සම්බන්ධව තාම මන්දගාමී වැඩපිළිවෙලක් තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව පෞද්ගලිකව දැන අමාත්‍යාංශ නිලධාරී මහත්තුරු මෙතන ඉන්නවා. ඒ නිලධාරී මහත්තුරු මේක ලියා ගන්න. රක්වාන ආසනයේ ගොඩකැල පාසනයම කොට්ටාසේ මාදම් පෙවත්තේ නොම්බර 2 කොටසේ ඉස්පිරිතාල ලැයිමේ පවුල් 40ක් වෙනා ඉන්න තැනක් නැතුව. ඊළඟ අනිත් පැත්ත හොරමුලවත්තේ පවුල් 10ක් අදත් ඉන්නවා. ඉන්න තැනක් නතර ගහගත්ත తాවකාලික කූඩංගම මේක පෞද්ගලික ඉඩමක් හොරමුලවත්ත. නමුත් විශාල අකර 200ක් විතර ලොකු ඉඩමක්. මේ මොනවා වුණත් පෞද්ගලිකව රාජ්‍යනත් ඉන්නේ අපේ සහෝදර ජනතාව. මේ අය සම්බන්ධව තමුන්නාංශරගේ දැඩි අවධානය යොමු කරලා මේ ඉදිරි කාලයේදී යම්සි කටයුත්තක් කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ජාතික භාෂා පිළිබඳව අපේ ගරු ඇමතුමත් එතන ඉන්නවා. ඇත්තරම අද මට පේන විදිහට මේ රට තුළ සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියලා එහෙම මහ විශාල විසඳාගත නොහැකි බරපතල ගැටලුවක් නැහැ. මොකද ආදර්ශයක් හැටියට මම කියනවා රක්වාන නගරය ගන්න. රක්වාන නගරේ බෞද්ධ පන්සල් දෙකක් තියෙනවා, හින්දු කෝවිල් දෙකක් තියෙනවා, ක්‍රිස්තියානි කෝවිලක් තියෙනවා, මුස්ලිම් පල්ලියක් තියෙනවා. අපි ඔක්කොම වෙසක් එකත් කරනවා, පොසොන් එකත් කරනවා, වේල් පෙරහැරත් යනවා, නත්තලුත් කරනවා. කවදාකවත් අපි අතර ගැටුමක් නැහැ. අපි වෙලා බෙදාගෙන තියෙනවා. වෙසක් පොය දවසර අපි කූඩු පෙරහැර යන්නේ නැහැ. ඒගොල්ලන් ඉතින් දවසර අපි පොය අනිත් කටයුතු කරන්නේ නැහැ. මේ බෙදා හදාන බොහොම සාමයෙන් කටයුතු කරනවා. හැබැයි අද රට තුළ සමහර කණ්ඩායම් විසින් නැති ප්‍රශ්නයක් උද්ගත කරන්න, දෙමළ ජනතාව උලුප්පන්න, දෙමළ ජනතේ අයිතිවාසිකම් වෙනින් කියලා අයිතිවාසිකම් දෙන්න ඕනේ මෙන්න මේවා. එහෙම නැතුව භූමියෙන් කොටසක් වෙනම රාජ්‍යයක් වෙනම පළාත් සභාවක් ඒවා නෙවෙයි දෙන්න ඕනේ. ජනතාවගේ ජීවත් වීමේ මූලික අයිතිවාසිකම්ට ඒ අය තහවුරු කරන්න ඕන කොමන රජයක් තිබුණත් ඒක නොකරන එක තමයි ප්‍රශ්නේ. හැබැයි ওই ප්‍රශ්න ටික ගමේ ඉන්න සිංහල මිනිසුන්ටත් තියෙනවා, ගමේ ඉන්න මිනිහටත් තියෙනවා, මුස්ලිම් මිනිස්සුන්ටත් තියෙනවා. හැබැයි මෙන්න මේ ප්‍රශ්නට විසඳුමක් හොයන්නේ නැතුව භාෂාවට, එහෙම නැත්නම් අපිට වෙනම පළාතක්, වෙනම මහ ඇමතිවරු, මේක නිකන් මවාගත්ත මායාවක්. ඒ නිසා අද ඒ ජාතික භාෂාපාලන අමාත්‍යාංශයේ කතාරණමේ වෙලාවේ සහජීවනයේ ඔය කවුරු සහජීවන අමාත්‍යාංශ හදාගෙන බොරුවට අරව මෙයා සම්මන්ත්‍රණ තියාන කියලා මිනිස්සු රටලා මහජන මුදල් කන්න උත්සාහ කෙරුවට සහජීවනයේ ගමේ දැන් ඇති වෙලා තියෙනවා, වත්තේ ඇති වෙලා තියෙනවා. ඒ ජනතාවර ජීවත්වීමේ මූලික අයිතිවාසිකම් ටික, මූලික පහසුකම් ටික දුන්නොත් මේ ඒ තරම් මහලුකු ගැටලුවක් අපි අතර නැහැ. වත්තේ ඉන්න දෙමළ මිනිස්සු කවදාවත් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ල වෙනම මහ ඇමතිරු ඉල්ලන්නෙත් නැහැ. වෙනම ඇමතිරු ඒ ඉන්න මිනිස්සු එක්ක එක්සත් ජාති පක්ෂ අපේක්ෂේරේ ඡන්දේ දෙනවා. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපට ඡන්දේ දෙනවා. සමහරට ජනතා මිතුරු ඡන්දේ දෙනවා ඇත්තන. ඒ අතරේ දේශපාලන ભેදයක් නැහැ. තමන්ගේ ජීවත්වීමේ මූලික පහසුකම් ටික ලබා දීමට නොහැකි වීම තුළ බරපතල අසාධාරණයකට ඓතිහාසික අසාධාරණයකට වසර 200කට වඩා වැඩි කාලයක් තුර ඓතිහාසික අසාධාරණයකට මේ වතුකරේ ද්‍රවිඩ ජනතාව පත් කරලා තිබෙනවා. මෙන්න මේ සම්බන්ධව තමුන්නාංශගේ අමාත්‍යාංශ යම් ආකාරයක ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළ සකස් කරනවා නම් මං හිතන කවදාකවත් ජාතීන් අතර අපේ වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන එකක් නැහැ. මෙන්න මේ ටික කරන්න අපොහොසත් වීම තමයි අද දවසේ ශ්‍රී ලංකා ආණ්ඩු කෙරුවත්, UMP ආණ්ඩු කෙරුවත්, සන්ධානය ආණ්ඩු තිබුණත්, එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩු තුනත් සිද්ධ වෙලා තියෙන්නේ මේක. මෙන්න මේ සිද්ධ කරලා තියෙන ඓතිහාසික අසාධාරණයේ පිළිබඳව යම් ආකාරයකට විසඳු පියවරක් ගන්න එක ඉල්ලීමක් කරනවා. ඒකම මම ඉල්ලීමක් කරනවා. අපි අපේ ආණ්ඩු තියෙන කාලේ, ඒතර දිමු ජයරත්න ඇමැතිතුමා අගමැතිතුමා ඇත්තමයි ආගමික කටයුතු අමාත්‍යාංශතුමනි, ඒ කාලේ මම එතුමාගෙන් සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා හින්දු දහම් පාසල් ආරම්භ කරන්න අපි සල්ලි ආරම්භ කළා. එතකොට ගමේ පන්සලේ දහම් පාසල් තියෙනවා වගේ හින්දු දරුවන්ට ආගමික අධ්‍යාපන ලබන්න පාසල් නෑ. එහෙම එතකොට එහෙනම් දහම් පාසල් වගේ දේවල් හින්දු කෝවිල් වතු ආශ්‍රිත ඇති කරන්න, ගමේ යන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙනා වගේම වතුකරෙත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන්න. එහෙම නැත්නම් අර පාසල් ආයුතු වයසේ දරුවන්ගේ එකම අමතර ස්වයන් රැකියා මාර්ගයේ ආදායම් උත්පාදන මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ නීති වෘත්ති මත්පැන් අලවේ සහ මත්පැන් ජාවාරම. මේ தත්ත්වය රටකට කිසිසේත්ම ඔරොත්තු දෙන தත්ත්වයක් නෙවෙයි. ඊළඟට තව දෙයක් තියෙනවා. මේ වතුකරේ ඉන්න වතු සමහර වතු බාලකින් සමහර වතු පාලකින් හිතාගෙන ඉන්නේ මේ රටේ රාජ්‍ය නායකයා තවම එංගලන්තයේ මහරජින කියලා. එංගලන්තයේ මහරජිනගේ ඔටුන්න ඇට තමයි අපි ඉන්නේ කියලා හිතාගෙන තමයි සමහර වතු පාලකයෝ තාම වතු කම්කරුවන්ට සලකන්නේ. ඒ අයට ඉඩක් නැහැ. වත්තේ වැඩ කරලා ගන්න ආදායම් මදි නම් කිරිහරක් දෙන්නෙක් හදාගන්න, වත්තේ රබර් කැලල හරක් දෙන්නෙක් දාගන්න, ඒක කොළ ටිකක් කපාගෙන ඉන්න මේගොල්ලන්ට ආදායම් ලබාගන්න ක්‍රමවේදයක්, ස්වයන් රැකියාවක් කරගන්න වතු වල ඉඩකඩ දෙන්නේ නැති මට්ටමක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව තමුන්නාංශලා මේක යම්කිසි වැඩපිළක් හදලා වතු සමාගම, මොකද වතු සමාගම් පාලනය වෙන්නේ ආණ්ඩුව යටතේ, මේ අයට ගෙනහල්ලා වතුකම් කරුවන්ට තමන්ගේ වත්තේ වගාවන්ට හානියක් නොවන ආකාරයට සත්ව පාලන කටයුතුනා මේ අය යොමු කරන්න. ඒයට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් පසුසම්පත් අමාත්‍යාංශ හරහා සත්තු සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඒ තුලින් අමතර ආදායම් උත්පාදනය කරන්න හැකිනා වගේම ජීවන තත්ත්වයේ යම් ආකාරයට ඉහළට ගෙනෙන්න පුළුවන්. හැබැයි අවාසනාව වතු පාලකින් විසින් වත්තේ ඉන්න කම්කරුවන්ට හරක් ගාලක් ගව ගාලක් හදාන ඉඩ දෙන්නේ නැහැ. හරකගෙන හැල ගැට ගහන්නේ ලැයින් කාමරේ දොරේ තමයි හරක ගැට ගහලා තියන්න වෙන්නේ. උදේ පාන්දර දොර අරිනකොට ගොම ටිකත් එක්ක මේක සුද්ධ කළා දාන්නේ අර ගේ ඇස් තමයි හරකයිනේ එක්ක ස්ටෝප්පුවේ. ඉතින් මේ தත්ත්වය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහේ යම් කිසි හොඳ ජීවන මට්ටමක් ඇතුව වතුකම් කරුවාට ජීවත් වෙන්න පුළුවන් විදිහට පහසුකම් සහ අයිතිවාසිකම් වරප්‍රසාදය ලැබලා ලයිට් දීලා තියෙනවා. වතුරක් තියෙනවා. සමහරට ගෙට තහඩු ටිකක් දාලා දීලා තියෙනවා. හැබැයි මේවා ක්‍රමානුකූලව ඉහළ නැංවීම තුළ කුමන හෝ ව්‍යාපෘතියක් කරා මේ ඉහළ නැංගීමතර වතුකම්කරු ජනතාවගේ ජීවන මට්ටම ඉහළට ගේන්න හැකි වේ කියලා මම විශ්වාස කරනවා. ඒ සම්බන්ධව ඔබතුමන්ලගේ යම් ආකාරයක අමාත්‍ය මණ්ඩලයේ ඇතුලේ මේවා සාකච්ඡා කරලා බලලා විධිමත් වැඩපිළිවෙලක් අපි ගමට වත්තර ගේන්න කියන ඉල්ලීම මම බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මොකද අපි අපිට මේ තැන්වලට එන්න යම් ආකාරයේ සහයෝගයක් දීලා තියෙනවා අහිංසක වතුකම්කරු ජනතාව. ඒ නිසා මේ සම්බන්ධව අවධානය නැවත නැවතත් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ බන්ධනාගාර පිළිබඳ අමාත්‍යාංශෙත් කතා කරනවා. දැන් එතනදී මගේ හිතවත් මහාචාර්ය ආශු මාරසිංහ මන්තුමා බොහොම හොඳ ලස්සන කතාවක් කළා. අවසානයේ කිරිකලයට ගොම බිඳුවක් දැමුවා කතාවක් කරා. ලංකාවේ බන්ධනාගාර හැදුවේ සුද්දංගේ කාලේ. වැලිකඩ, බෝගම්බර මේවා හැදුවේ සුද්දංගේ කාලේ. සුද්දංගේ කාලේ හදපු බන්ධනා හිරගවලුන් පස්සේ අලුත්තාලේ හිරගයක් කරලා හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. අඟුණුකොළ පැලැස්සේ හොඳ බන්ධනාගාරයක් හැදුවා. හැබැයි ඒක කිව්වා අර තංගල්ලේ සිද්ධියකට සම්බන්ධලා වැරදිකාරය වෙච්ච ප්‍රාදේශසභාවේ සභාපතිරියට ඉන්න තැනක් නැද්ද හිරගයක් හදලා දුන්නා. මේවා ඉතාම කුහක දේශපාලන චෝදනා. මෙවැනි චෝදනා කරන හොඳ නැහැ. ජාත්‍යන්තර මට්ටමේ ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බන්ධනාගාරයක් හදලා හිරකරුවන්ට ගහලා නම් තියෙන වැලිකඩ තාප්පේ ලොකුවට හිරකරුවොත් මිනිස්සයෝ කියලා. හැබැයි ඒක අස්සර ගැනද හිරකරුව මිනිස්සෙක් නෙමෙයි සත්තුන්ට වගේ සලකන්නේ. එය පහසුකම් නැහැ. එක හිරකුටියක 10ක් 15ක් දාලා තියෙනවා. වැසිකිලි පහසුකම් නැහැ. ජල පහසුකම් නැහැ. නාන පහසුකම්
නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා තා විනාඩියක් තිබෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමා. අපිත් බන්ධනාගාරවල ඉඳලා තියෙනවා. අපිත් යම් යම් අවස්ථාවල බන්ධනාගාර ගත වෙලා තියෙනවා. ඒතකොට මේ තියෙන පහසුකම් ඉතාම අල්පයි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න අලුතෙන් හිරගයක් හරි හැදුවා නම් හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. අද ඒකත් අවඥාවට ලක් වෙනවා. හැබැයි මම මතක් කරන්න ඕන මම මතක් කරන්න ඕන මේ දැන් කිව්වා මරණ දණ්ඩනේ අහෝසි කරලා තියෙනවා. ඇත්ත ජේ.ආර්. ජයවර්ධන ජනාත්මාගේ හිටපු දිවංගත ජනාත්මා කාලේ මරණ දණ්ඩනේ අහෝසි කරුවා. හැබැයි ඊට පස්සේ ආපු ජනාත්මා හන්දියක් හන්දියක් ගානේ සෝහම් පිටණි හැදුවා. අමුසොහොන් එල්ලුංගස් ඔක්කොම හැදුවා. ටයර් සෑවල ඔප්පු කරලා හදලා පෙන්නුවා. හැම නගරයකම හිරගවල් හදලා තිබුණා. රජයේ නිල නිවාසවල අනියම් ආකාරයේ හිරගවල් හදාලා මිනිස්සු හදලා මරලා පුච්චලා දැම්මා. ඉතින් ඒව ගැන කියන්නේ නැතුව අර වැලිකඩ හදපු මේ අඟුරුකමලස හදපු බන්ධනාගාරය ගැන කියනවා. මහින්ද රාජපක්ෂ හිරගයක් හැදුවා. අර කවුද සභාපතිරෙක් දාන්නේ? ඇත්තටම මම වක්කීමක් කියන ඒ සභාපතිවරයා අදත් හිරනරුවන් විනිවින්නේ කුරුවිට හිරගෙදර මේ රත්නපුර දිස්ත්‍රික්කේ. මෙවැනි අභූත චෝදනා නැගීම මං දන්නේ මහාචාර්යවරයෙකුට තරම් නම් වටින දෙයක් නෙවෙයි. ඒ නිසා ගරු සභාපතිතුමා කීපතාවක් මන් දිහා බැලුවා. මම මීටරේ වෙලාව ගන්න යන්නේ නැහැ. බොහොම ස්තුතියි. මම දැඩි අවධානයකින් ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමන්ලගෙන් මේ කරුණු කාරණාවගේ තමුන්නාන්සලත් එක්ක ආරෝපකට දෝෂාරෝපණ නෙවෙයි, විශේෂයෙන්ම නුවරඑළියේ වතුකම්කරු ජනතාවට බොහෝ දෙන පහසුකම් රත්නපුරයේ රක්වාන වගේ ඈත පළාත්වල වතුකම්කරු ජනතාවටත් ලබා දීමට කටයුතු කරන ඉල්ලීමක් කරමින් ඔබ ගරු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙමින් මම නියන බොහොම
ස්තුතියි. ඇමතුමාට බොහොම ස්තුතියි. ඔනරබල් අරවින්ද කුමාර් You have 5 minutes.
Sir, Sandarpa Malitha Avai Thalaivar avargalukku nandri. Indru naangal Malainattu Pudhiya Gramam Utkattamaippu Samudaya Abhivirutthi Amaichi Mattum Thesiya Sagavalvu Kalanthurayal Mattum Arasa Kalimurigal Amaichi மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு மீள்கட்டமைப்பு மீள் குடியேற்றம் மற்றும் இந்து கலாச்சார அலுவல்கள் அமைச்சு ஆகிய அமைச்சுகளின் விவாதத்தில் கலந்து கொண்டிருக்கின்றோம். இதிலே நான் வரிசையாக ஆரம்பித்தால் இன்று மலைநாட்டு புதிய கிராமம் அமைச்சின் செயல்பாடுகளை பற்றி நான் இந்த இடத்திலே சில வார்த்தைகளை கூறிவிட்டு அடுத்த அமைச்சுக்கு போகலாம் என்று நினைக்கின்றேன். இன்று மலையகத்தை பொறுத்தளவிலே மலையக மக்களுக்கு கிடைத்திருக்கும் ஒரு மாபெரும் வரப்பிரசாதமாக நாங்கள் இந்த அமைச்சை பார்க்கக்கூடியதாக இருக்கின்றது. மலையகத்தின் துயர் துன்பங்களை அறிந்த ஒருவர் கௌரவ பழனி திகாம்பரம் அவர்கள் இந்த அமைச்சின் அமைச்சராக இருப்பதன் காரணமாக மலையகத்தின் அவல நிலைக்கு தள்ளப்பட்டிருக்கும் மக்களின் உணர்வுகளை அடிமட்டத்திலே இருந்து புரிந்து செயல்படும் ஒரு தன்மையை அவர் கொண்டிருப்பதன் காரணமாக இன்று மலையகத்தின் பிரச்சனைகள் அணுவணுவாக அவதானிக்கப்பட்டு மலையக மக்களின் பிரச்சனைகளுக்கு தீர்வாக இன்று பல்வேறு வகையிலே இந்த அமைச்சு செயல்பட்டு வருகின்றது. கடந்த காலங்களில் நாங்கள் மலையகத்துக்காக பல்வேறு பெயர்களிலே பல்வேறு வடிவங்களிலே அமைச்சுக்கள் இருந்தது. அவ்வாறு இருந்த அமைச்சுக்கள் சரியாக செயல்பட்டனவா என்ற கேள்வியை மலையக மக்களிடம் கேட்டால் அதற்கு சரியான பதிலை நடந்து முடிந்த தேர்தலின் ஊடாக சம்பந்தப்பட்டவர்களுக்கு அளித்திருக்கின்றார்கள் மலையக மக்கள். ஆகவே அவற்றை பற்றி பேசி எனது நேரத்தை நான் இங்கே வீணாக்க தயாராக இல்லை. இப்பொழுது இந்த மலைநாட்டு புதிய கிராம அமைச்சின் ஊடாக மலையகத்திலே இன்று பல்வேறு புதிய கிராமங்கள் உருவாகி கொண்டிருக்கின்றது. ஏழு பேச் காணிக்கான உரிமை இந்த அமைச்சின் ஊடாக வழங்கப்பட்டு கொண்டிருக்கின்றது. அடிப்படை தேவைகளை இனம் கண்டு செயல்படும் ஒரு அமைச்சாக இந்த அமைச்சு செயல்பட்டு வருகின்றது. ஆகவே இந்த அமைச்சின் செயல்பாடுகள் முன்னே காலங்களிலே போல வெறுமனே ஒரு மாவட்டத்திற்கு மாத்திரம் அது அமையாமல் அல்லது ஒரு மாவட்டத்திற்கு மாத்திரம் அது போய் சேராமல் இன்று முழு மலையகத்திற்கும் பரவலாக அந்த அமைச்சின் செயல்பாடுகள் போய் சேர்வதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே நான் ஏற்கனவே கூறியதை போல இன்று மலையகத்திற்காக கிடைத்த இந்த அமைச்சின் ஊடாக மலையக மக்கள் பல்வேறு அனுகூலங்களை அனுபவிக்கும் அந்த நல்ல நிலைமை ஏற்பட்டிருக்கின்றது. அதே நேரத்தில் நான் இன்னும் ஒரு விடயத்தையும் இந்த அமைச்சோடு சம்பந்தப்பட்ட ஒரு விடயத்தை நான் இந்த இடத்திலே சுட்டிக்காட்ட விரும்புகின்றேன். இன்று தோட்ட தொழிலாளர்களுக்கு கட்டம் கட்டமாக ஏழு பேச் காணிக்கான அந்த உரிமை இப்பொழுது வழங்கப்பட்டு வருகின்றது. இவ்வாறான உரிமையை வழங்கப்படும் அந்த காணி உரிமை பத்திரத்தை வழங்கப்படுவதற்கான அந்த செயல்பாடுகளை 2015 நூறு நாள் அரசாங்க வேலை திட்டத்தின் கீழ் இப்பொழுது பெருந்திருக்கல் மற்றும் உயர்கல்வி அமைச்சராக இருக்கும் லக்ஷ்மண் கிரியல் அவர்கள், கௌரவ லக்ஷ்மண் கிரிமல் அவர்கள் அப்பொழுது தோட்ட கைத்தொழில் துறை அமைச்சராக இருந்தார். அவரின் காலகட்டத்திலே அமைச்சரவை பத்திரம் ஒன்று சமர்ப்பிக்கப்பட்டு இந்த அமைச்சரவை பத்திரத்தின் ஊடாக ஒரு அங்கீகாரத்தை பெறப்பட்டது ஏழு பேச் காணிக்கான உரிமை தோட்ட தொழிலாளர்களுக்கு வழங்க வேண்டும் என்று. ஆகவே இந்த இடத்திலே நான் கௌரவ அமைச்சர் லக்ஷ்மண் கிரியல் அவர்களுக்கு எனது சமூகத்தின் சார்பிலே நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். தோட்ட மலையக புதிய கிராமம் மலைநாட்டு புதிய கிராமம் அமைச்சுக்கு கிடைக்கும் அனைத்து நிதியும் முழுமையாக பயன்படுத்தப்படுவதை நாங்கள் பார்த்து வருகின்றோம். முன்பெல்லாம் அவ்வாறு அல்ல, ஒதுக்கப்படும் நிதிகள் முழுமையாக பயன்படுத்தப்படவில்லை, 50% கூட பயன்படுத்தப்படவில்லை. இவ்வாறு மிகவும் பின்தங்கிய ஒரு சமூகத்துக்கு சார்பாக ஒதுக்கப்பட்டிருக்கும் நிதிகள் இவ்வாறு செலவு செய்யப்படாமல் இருந்தது உண்மையிலேயே மன வருத்தத்தை அளிக்கின்றது. உண்மையிலேயே அது மக்களுக்கு எதிரான ஒரு செயல்பாடாகவே நாங்கள் பார்க்க வேண்டியிருக்கின்றது. அடுத்ததாக தேசிய சகவாழ்வு கலந்தியோடல் மற்றும் அரச கர்மமொழிகள் அமைச்சு, இந்த அமைச்சின் தலைவராக அல்லது அமைச்சின் பொறுப்பாளராக இருக்கிற கௌரவ மனோகணேசன் அவர்கள் தமிழ் முற்போக்கு கூட்டணியின் தலைவராக இருந்து செயல்படும் அவரின் செயல்பாட்டை நாங்கள் இப்பொழுது பிரமிப்போடு வியப்போடு பார்த்து கொண்டிருக்கின்றோம். முன்பும் இந்த அமைச்சு இருந்தது, இவ்வாறான ஒரு அமைச்சு செயல்பட்டு கொண்டிருந்தது. ஆனால் அதன் இலக்கை அந்த அமைச்சு அடைந்ததா அல்லது அந்த இலக்கை நோக்கி அந்த அமைச்சு செயல்பட்டதா பயணத்தை மேற்கொண்டதா என்ற ஒரு கேள்வியை எழுப்பினால் அங்கு விடை பூஜ்ஜியமாகவே காணப்படுகின்றது. ஆகவே பொருத்தமான ஒரு அமைச்சர், எல்லா இனங்களோடும் மிக நெருக்கமான தொடர்புகளை வைத்திருக்கும் ஒரு அமைச்சர், எங்களது தமிழ் முற்போக்கு கூட்டணியின் தலைவர் கௌரவ மனோகணேசன் அவர்களின் செயல்பாடு இந்த காலகட்டத்திலே இந்த நாட்டிற்கு மிக தேவையான ஒரு செயல்பாடாக நாங்கள் பார்க்கின்றோம். எனவே அவரின் இந்த செயல்பாட்டிலே அவர் தனது இலக்கை நோக்கி செல்வார். அந்த இலக்கை நோக்கி செல்வதற்கு அவருக்கு நாங்கள் எங்களது பூரண ஒத்துழைப்பையும் ஒத்தாசையும் வழங்குவதற்கு தயாராக இருக்கின்றோம் என்று கூறிக்கொள்வதோடு எல்லாம் வல்ல இறைவனின் அனுக்கரகம் அவரின் நோக்கி அடைவதற்கு இலக்கை நோக்கி அடைவதற்கு அவருக்கு இறைவனின் ஆசீர்வாதம் கிடைக்க வேண்டும் என்று நான் இந்த இடத்தில் வேண்டிக் கொள்கின்றேன். கடைசியாக சிறைச்சாலைகள் மறுசீரமைப்பு, மீள்கட்டமைப்பு, மீள்குடியேற்றம் என்று மற்றும் இந்து கலாச்சார அலுவல்கள் அமைச்சு, இந்த அமைச்சை பொறுத்தளவிலே நான் இந்து கலாச்சார அலுவல்கள் திணைக்களத்தை இந்த இடத்திலே நான் பற்றி ஒரு சில விடயங்களை குறிப்பிடலாம் நினைக்கின்றேன். இன்று இந்த இந்து கலாச்சார அமைச்சின் கீழ் இயங்கும் இந்து கலாச்சார அலுவலர் தீனைக்கத்தின் செயல்பாடுகள் விசேடமாக முன்பெல்லாம் ஒரு ஒரு பகுதிக்கு மாத்திரம் மட்டுப்பட்டதாக இருந்தது. ஆனால் அந்த நிலைமை மாறி இப்பொழுது மலையகத்திற்கும் அது விரிவுபடுத்தப்பட்டு அந்த அந்த திணைக்களத்தின் செயல்பாடுகள் மிக நேர்த்தியாக மேற்கொள்ளப்பட்டு வருகின்றது என்பதை இந்த இடத்திலே மிக சந்தோஷத்துடன் நன்றியோடும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இன்று மலையக பகுதிகள் தோறும் அறநெறி பாடசாலைகள் இப்பொழுது ஏற்படுத்தி கொண்டு வரப்படுகின்றது. ஆலயங்களுக்கு நிதி ஒதுக்கீடுகளை இந்த திணைக்களத்தின் ஊடாக பெற்றுக்கொள்ளக்கூடியதாக இருக்கின்றது. அந்த வகையிலே இந்த திணைக்களத்தின் பணிப்பால் உள்ளிட்ட அந்த அங்கு செயல்பரியும் அனைத்து சேவையாளர்களுக்கும் நான் எனது நன்றியினை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல் இந்த திணைக்களத்துக்கு பொறுப்பாக இருக்கும் அமைச்சு அந்த அமைச்சின் தலைவராக இருக்கின்றார் கௌரவ சுவாமிநாதன் அவர்கள், அவருக்கும் எனது நன்றியினை நான் இந்த இடத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஏனெனில் எமது கோரிக்கைகளை மிக முன்வந்து ஏற்றுக்கொண்டு அதனை செயல்படுத்துவதற்கு ஒத்துழைப்பு ஒத்தாசி வழங்கிய அவருக்கு எனது நன்றிகளை மலையக மக்களின் சார்பாக நான் இந்த இடத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். எனவே இறுதியாக மலைநாட்டு புதிய கிராமம் அமைச்சு மற்றும் தேசிய சகவாழ்வு அமைச்சு மற்றும் இந்த இந்து கலாச்சார அமைச்சு ஆகியவற்றின் அந்த செயலாளர்கள் அதன் உத்தியோகத்தர்கள் அதன்
அமைச்சர்
நான் இந்த இடத்திலே எனது நன்றிகளை தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி.